සංසාර සාගරයෙන් එතර වෙන්න කැමති නෙනවත් ගුණවත් කාරුණික පින්වත්නි, අද අපවාරච්ච මහත්මා එම මෙතනිය එදිය නිවරුදය පැළ ඇතුළු කොට ඇති පවුලේ ඥාත හිතයිසයෙන් එකතු කරගෙන ලෝ සත්වයා කරෙහි අනුකම්පාවෙන් කරුණාවෙන් සද්ධර්ම දානයක් බෙදා දෙන අවස්ථාව, ඒ සඳහා දායකත්වයේ දරමින් ඒ ධර්ම දානමේ පින්කම සිද්ධ කරගෙන දේශකයන් වහන්සේට, එසේස ස්වාමීන් වහන්සේට, තම පවුලේ හැම දෙනාටම සැපත සාන්තිය යහපත නිදුක් නිරෝගී සුව සම්පත්තිය චිරජීවනය වහවහා සැලසේවා කියන උතා උදාරතර මෛත්‍රී සිත් කාරුණික සිත් හිත්වල පහළ කරගෙනයි මේ පින්කම් සිද්ධ කරන්නේ. එවතුම් ප්‍රාර්ථනාවන් එලෙසින්ම සූවිසි අනන්ත මහගුණ බලේ සද්ධර්ම දේශනාමය මහා කුසල බලයෙන්, ශ්‍රවණමය කුසල බලයෙන් එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා කියන අදහස් ප්‍රාර්ථනා ඇතුව අද දවසට නියමිත ධර්ම දේශනාව ආරම්භ කරන්නට අදහස් කරනවා. අපි පසුගිය 23 වෙනිදා ඉඳලා මේ අවස්ථාව දක්වා එකිනෙකට බැඳුණු ධර්ම දේශනා මාලාවක් පවත්වාගෙන ආවේ. එනිසා පොහොය දවසේ පසුගිය ඉරිදා දිනේ සිද්ධ කළ දේශනාවටම සම්බන්ධ කරගනිමින් තවදුරටත් එහාට ලෝකෝත්තර ප්‍රතිපදාවකට අපි අපේ මනස යොමු කරන්නේ කෙසේද, කෙබඳු දැනුමක් ඇතුවද කියන අදහස මතු කරලා දෙන්නට මේ වෙලාවේදී අදහස් කරනවා. අපට මතකයි එදා අපි අවසන් කළ තැන ඒ ලෝකෝත්තර ප්‍රතිපදාවට, එහෙම නැත්නම් නිවනට සාපේක්ෂකව කෙබඳු මානසිකාරයක් කළ යුතුද කියන අදහස බොහෝම සංක්ෂේපයෙන් එදා අපි සිහිපත් කළා මතු කළා. අපි දන්නවා පින්වතුනි අපි හැමෝගෙම ඒ කායන බලාපොරොත්තු ප්‍රාර්ථනාව නිවර. ඒ නිවර නැමැති උතුම් ඵලය උදා කරගන්නට යා යුතු ගමන් මගක් තියෙන්නට ඕන. ඒ සඳහා ඇති ගමන් මාර්ගය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ හැටියට. ඒකායනෝ යං භික්ඛවේ මග්ගෝ. ඒ සඳහා මාර්ග දෙකක් නෑ. එකම මාර්ගයක් තියෙන්නේ කියලා අවධාරණය කොට දේශනා කළා. අන්න ඒ දේශනා කළ මාර්ගය අංග 8කින් යුක්තයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. මේ අංග 8කින් ආරම්භ වෙන මේ මාර්ග ප්‍රතිපදාව අවසන් වෙනකොට අංග 10ක් බවට පත් වෙනවා. දසංගේ සමන්නාගතෝති අරහාති උච්චති. සම්මා පඤ්ඤා සම්මා විමුක්ති කියන අංග දෙකත් එකතු වෙච්ච තැන රහතන් වහන්සේ නමකගේ ස්වභාවය අපට යමක් ඉගෙන හිතා ගන්න පුළුවන්. ඒ රහතන් වහන්සේගෙන් අවසන් වෙන මේ මාර්ග ප්‍රතිපදාව කොටස් දෙකකට බෙදලා තියෙනවා. දසන පහතබ්බා, භාවනා පහතබ්බා කියලා. සෝතාපන්න මාර්ගය දර්ශනයෙන් පහකල යුතු. ඒ වගේම එතනින් එහාට සෝතාපට්ටි ඵලයේ සිට අරහන්ත ඵලයේ දක්වා ඒ උපදවා ගන්න මාර්ගයේ වැඩිමින්ම භාවිතා කිරීමෙන්ම සසු සංයෝජන ආශ්‍රවයන් ශේ කරමින් නිවන දක්වා ගමන් කළ යුතු බව ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනාව වෙනවා. සෝතාපට්ටි මාර්ගය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ උපදවා ගැනීම වෙනවා. කෙටියෙන් පැහැදිලි කරනවා නම් සම්මා දිට්ඨිය උපදවා ගැනීම වෙනවා. ඒ උපන් සම්මා දිට්ඨිය වැඩිමින් දියුණු කිරීමෙනුයි අරහත් ඵලයේ දක්වා ගමන් කරන්නට පුළුවන් වෙන්නේ. ඒ මාර්ගයේ සම්මා දිට්ඨිය ඉපදිලා තියෙනව නෙවෙයි. තම තමන්ගේ సంతාන තුල උපදවාගත යුත්තා. අනුන් උපදවාගත් මාර්ගයකින් තමන්ට ගමන් කරන්න බෑ. තමන් තමන්ගේ సంతාන තුලින්ම උපදවාගත යුත්තක් වෙනවා. එනිසා මේ සම්මා දිට්ඨිය අපි අපේ සිත්වල උපදවාගත යුත්තක්, පහළ කරගත යුත්තක් වෙනවා. ඒ සම්මා දිට්ඨිය උපදවාගත්ත කෙනා නියත පුද්ගලයෙක්. සෝතාපට්ටි ඵලය නොව සෝතාපට්ටි මාර්ගයට පිවිසුණත් මහා පුදුම අනුභව සම්පන්න පුද්ගලයෙක්. එය කොතෙක්ද යන අදහස පැහැදිලි කරනවා කල්පස්තිති. යම් විදියකින් කල්ප විනාශේ වෙන්න ආවොත් සෝතාපන්න මාර්ගස්ත කෙනෙක් ලෝකෙ හිටියොත් එයා ඵලයට පත් වෙනකන් කල්ප විනාශයත් පමා වෙනවා. කල්ප විනාශයේ පමා කරන්නට තරම් බලවත් ධර්ම නියාමයක් ගොඩ නැගෙනවා මේ සම්මා දිට්ඨිය මේ මාර්ගය තුල. ඒ මාර්ගයේ උපදවා ගත්ත කෙනෙකුට තව කෙනෙකුගේ උදව්වක් උපකාරයක් ඕනේ නෑ. පරප්‍රත්‍යයෙන් තොරයි. තමන් දන්නවා කළ යුත්තේ මොකද්ද කියලා. එනිසා එතනින් එහාට බුදුරජාණන් වහන්සේවත් එබඳු අය පිළිබඳව විශේෂ විමර්ශනයක් සොයා බැලීමක් කරන්නේ නැහැ. දහමේ උපමාවක් දක්වනවා. පුංචි නදරුවෙක් පිළිබඳව දෙමව්පියෝ නිතර විමසිල්ලෙන් ඉන්නවා. ඇයි? හොඳ දේත් කටේ දාගන්නවා, නරක දේත් කටේ දාගන්නවා. සුචි දේත් කටේ දානවා, අසුචි දේත් කටේ දානවා. හොඳ නරක දන්නේ නැහැ. සුචි අසුචි දේ දන්නේ නැති නිසා ඒ දරුවා ගැන විමසිල්ලෙන් ඉන්න ඕනේ. හැබැයි ඒ ටික තේරුම් ගත්ත ළමාවිය ඉක්ම වූ, ලදරුවිය ඉක්ම වූ දරුවෙකු පිළිබඳව ඒ තරම් විමසිල්ලෙන් සිටිය යුතු නැහැ. එයා දන්නවා හොඳ නරක සුචි අසුචි දේ. බුදුරජාණන් වහන්සේ සෝතාපන්න මාර්ගයට පිවිසෙනකම් සලකන්නේ පුංචි ලදරුවෙක් වගේ. හොඳ දේත් මෙනෙහි කරනවා, නරක දේත් මෙනෙහි කරනවා. යෝනිසෝ මනසිකාරයත් භාවිතා කරනවා, අයෝනිසෝ මනසිකාරයත් භාවිතා කරනවා. එනිසා එයා ගැන සැලකිලිමත් වෙන්න ඕන. එයා ගැන උන්වහන්සේ විමසිල්ලෙන් හිටිය දුර ඈතක හිටියා සොයා බැලුවා. මාර්ගයට පිවිසි කෙනෙකු පිළිබඳව අමුතුවෙන් සොයන්න විමසන්න අවශ්‍යතාවයක් උන්වහන්සේට තිබුණෙත් නැහැ. එයා දන්නවා දැන් හොඳ නරක, සිහි කළ යුතු සිහි නොකළ යුතු, මෙනෙහි කළ යුතු මෙනෙහි නොකළ යුතු, හල යුතු නොහල යුතු පැත්ත පිළිබඳව හොඳින් දන්නවා. යා යුතු තැනට යන්න මඟ දන්නවා. එනිසා ඒ මඟ උපදවාගත්ත කෙනෙකුට අමතුවෙන් උපදෙස් අනුශාසන අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් අපට අවශ්‍ය කරන්නේ අපට අපේ සන්තාන තුළ මේ සම්මා දිට්ඨිය, මේ ලෝකෝත්තර මඟ උපදවා ගන්න කොහොමද කියන එකයි. සම්මා දිට්ඨිය උපදවා ගත්තෝ උපන් සම්මා දිට්ඨිය වඩනවා කියන එකට කාගෙවත් සහය ඕනේ නෑ. හැබැයි සම්මා දිට්ඨිය නූපන් සම්මා දිට්ඨිය නූපන් මග තම තමන්ගේ సంతාන තුල උපදවා ගැනීම සඳහා තව කෙනෙකුගේ උදව්ව උපකාරය අවශ්‍ය වෙනවා. එනිසා මෙන්න මේ ශාසනයේදී මෙන්නවන් දකින ගමනේ ප්‍රධානම උපකාරක ස්ථානයේ හැටියට පළමු කොට දක්වන්නේ කල්යාණ මිත්‍ර ආශ්‍රය. දෙවැනි තැන සද්ධර්ම ශ්‍රවණය. තුන යෝනිසෝ මනසිකාරය. හතර ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මේ අනුපිළිවෙල අනුව කල්පනා කරලා බැලුවොත් පටන් ගත්ත තැනක් තියෙනවා, ආපු පිළිවෙලක් තියෙනවා. ඒ අනුපිළිවෙල හරියට නිවැරදිව අනුගමනය වුණොත් ඒ ගමන් මඟ වරදින්න විදිහක් නැහැ. එතකොට අපි අද දවසේ භාවිතා කරන ධම්මානුධම්ම ප්‍රතිපදාව මේ අනුපිළිවෙල තුලින් ගොඩ නැගුණා නම් ඒක හොඳයි, ඒක නිවැරදි. ඒ අනුපිළිවෙල සිඳුණා නම්, බිඳුණා නම් අපි ධම්මානුධම්ම ප්‍රතිපදාව තුලින් බලාපොරොත්තු වෙන ඉලක්කය අපට නොලැබී යන්න පුළුවන්. අපි දන්නවා අපේ ආරමුණ අපේ බලාපොරොත්තුව වෙන්න ඕන සම්මාදිට්ඨිය ලෝකෝත්තර මාර්ගය. ඒ ලෝකෝත්තර මාර්ගයේ උපදින විදිහටයි අද දැන් මේ මොහොතේ අපේ ක්‍රියාකාරකම් ගොඩනගෙන්න ඕන. අපි උදාහරණයක් ඇටියට දක්වනවා, අඹ ගෙඩියක් කඩා ගන්න ඕන නම් අඹ ගෙඩියේ තියෙන තැනමයි උඩ පනින්න ඕන. අඹ ගෙඩියේ එළිය තිබියදී මෙතන උඩ පැන්නට අඹ කඩා ගන්න වෙන්නේ නැහැ කවදාවත්. ඒ නිසා අඹයක් කඩා ගන්න කැමති කෙනා අඹය ඉලක්ක කරගෙන උඩ පනින්න ඕන. එහෙම වුණොත් එයාට අඹ ගෙඩිය කඩා ගන්න පුළුවන් වෙයි. මේ අඹ ගෙඩියක් පේන මානෙක නැහැ. අඹ ගෙඩියට ඉලක්කයක් නැහැ. උඩ පනිනවා. මේ ක්‍රියාව තුළ කවදාවත්ම අඹයක් කඩාගෙන අඹ රසයේ විඳිනවා කියන එක වෙන්නේ නැහැ. එනිසා අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවක් හැටියට යමක් පුරනවා නම් භාවිතා කරනවා නම් එයට ඉලක්ක වෙලා තියෙන්න ඕන සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය උපදින විදිහටයි මෙහි ක්‍රියාකාරකම් පවතින්න ඕන. එය ඉලක්ක කරගෙනයි මේ ප්‍රතිපදාව සැකසෙන්න ඕන. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාව නූපන් සම්මාදිට්ඨිය උපදවා ගැනීම සඳහා සිදු කරන ආසන්නතම ක්‍රියාමාර්ගයේ බවට පත් වෙනවා. අන්න එතකොට ඒක නිකම්ම නිකම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් වෙන්නේ නැහැ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපිට පුරන්න පුළුවන් බවගමන සඵල කර ගැනීම සඳහා. ඒකත් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් තමයි. දාන සීල භාවනා ආදී වශයෙන් දුගතියෙන් මිදී සුගතිය උරුම කර දෙන වැඩපිළිවෙලක යෙදෙන්න පුළුවන්. හැබැයි ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවට සෝතාපන්න අංගයක් කියලා කියන්න බෑ. ධම්මානුධම්ම ප්‍රතිපදාව නිකම්ම නෙමෙයි, ඒක සෝතාපන්න අංගයක් වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව නැමැති සෝතාපන්න අංගයක් බවට එපත් වෙන්න නම් අර සම්මාදිට්ඨිය ඍජුවම ඉලක්ක වෙලා තියෙන්න ඕන. මොකක්ද සම්මාදිට්ඨිය? මොකක්ද සම්මාදිට්ඨිය කියන තැනින් පටන් අරගෙන තියෙන්න ඕන. කතමං චාවුසෝ සම්මාදිට්ඨි. මොකද්ද මේ සම්මාදිට්ඨිය? අපි අද කතා කරන්නේ ලෞකික සම්මාදිට්ඨිය නෙමෙයි, ලෝකෝත්තර සම්මාදිට්ඨිය. කතමං චාවුසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං ඉදං උච්චති සම්මාදිට්ඨි. මෙන්න මේ සතර නුවණ සතර දැනුම එකතු කරලයි සම්මාදිට්ඨි කියන වචනේ නම් කරලා තියෙන්නේ, දක්වලා තියෙන්නේ. එතකොට සම්මාදිට්ඨිය කියලා කියනකොට වෙන එකක් වෙන්න බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨියට පැමිණෙනවා කියන්නේ මෙන්න මේ සතර දැනුම සතර නුවණ උපදවා ගන්නවා කියන එකයි. එතකොට සම්මාදිට්ඨිය කියන්නේ සතර නුවණ නම් සතර දැනුම නම් ආසන්නතම ක්‍රියාමාර්ගයේ කුමක් වෙන්න ඕනද? එය පුරවන, ඒ සම්පූර්ණ කරන, ඒ සොයා බලන වැඩ පිළිවෙලක් වෙන්න ඕන. ධම්මානුධම්ම ප්‍රතිපදාව තුල සිද්ධ වෙන්න ඕන කුමක්ද? ඒ සතර නුවණ, සතර දැනුම වඩන, සතර දැනුම සම්පූර්ණ කරන වැඩපිළිවෙලක් වෙන්න ඕන. මේ මාර්ගය තුල හමු වෙන යෝනිසෝ මනසිකාරයේ පිළිබඳව කියවෙනවා, සෝ ඒවං ඉදං දුක්ඛංති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහීයන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මේ තුන් සංයෝජනයන් දුරු වෙන්නේ ප්‍රහීන වෙන්නේ කොතනද? ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මේ දුකයි කියලා මෙනෙහි කරන්න යමක් හමු වෙලා තියෙනවා. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති මේ දුකට හේතුවයි කියලා මෙනෙහි කරන්න තැනක් හම්බ වෙලා තියෙනවා. අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති මේ දුක්ඛ නිරෝධයයි කියන තැනක් හම්බ වෙලා තියෙනවා මෙනෙහි කරන්න. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති මේක නේද දුක නිරෝධ කරන දුකින් මිදෙන ප්‍රතිපදා මාර්ගය කියලා මෙනෙහි කරන දහමක් තැනක් හමු වෙන්න ඕන. මෙන්න මේ සතරපල හඳුනාගෙන වර්තමාන මොහොතේ තමන්ට හමු වෙන දිට්ඨ සුත මුත විඤ්ඤාත මේ හැම තැනකදීම මෙන්න මේ ධර්මතා හතරට බෙදා ගන්න පුළුවන් වෙන්නට ඕන. එහෙම හැකියාවක් ලැබිලා එසේ මානසිකාර්ය පැවැත්වීම තුලයි තීන සංයෝජනානි පහියන්ති තුන් සංයෝජන ප්‍රහීන වෙන්නේ. එතකොට තුන් සංයෝජන ප්‍රහීන වෙනවා කියලා කියන්නේ සෝතාපට්ටි ඵලය. ඒ ඵලයට යන්න පුළුවන් වෙන්නේ නම් මාර්ගයේ. මාර්ගය මොකද්ද? මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි කියලා දැන් දකින්න මෙනෙහි කරන්න දහමක් හොයාගෙන තියෙනවා. ඒක හොයාගත්තොත් හරි. එයා අපස්සට යන කෙනෙක් නෙවෙයි, නියතෝ සම්බෝධි පරායන. දැන් අපිට තාම ඒ සතර යෝනිසෝ මනසිකාරය හමු නොවි තිබෙන්න පුළුවන්. එහෙනම් දැන් අපේ උනන්දුව උත්සාහය විය යුත්තේ කුමක්ද? අන්න ඒ සඳහා නුවණ බෙහෙවන එක. අන්න එතනට කියනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව කියලා. එහෙනම් ධම්මානුධම්ම ප්‍රතිපදාව තුළ අපට විවරණය වෙන්න ඕන දුක කියන්නේ කුමක්ද? දුකට හේතුව කියන්නේ කුමක්ද? දුක නැති කිරීම කියන්නේ කුමක්ද? නැති කරන මඟ කුමක්ද? මෙන්න මේ සතර දැනුම එකතු කරගන්න වෙන තැන. ඒ සතර දැනුම වැඩෙන විදිහට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් අපට ලැබෙන්නේ නෑ. ඒ සඳහා භාවිතා කළ යුතු උපකාරක මානසිකාරයන් පිළිබඳව නුවණ මෙහෙවන්නේ කොහොමද කියලා දන්නේ නැත්තම් ඒ ටික දැනගන්න විදිහක් නෑ. සද්ධර්මයේ නොලැබුණා. සද්ධර්මයේ ලැබෙන්න විදිහක් නැහැ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයක් බුදුපසේ බුදුමහරහත් සත්පුරුෂ උතුමන් වහන්සේලාගේ ඇසුරක් නොලැබුණේ නම්. එනිසා අපට මෙන්න මේ අනුපිළිවෙල එකිනෙකට බැඳිලා තියෙනවා. එකක්වත් අඩු කරගෙන බෑ. සත්පුරුෂ ඇසුරක් නොලැබුණොත් සද්ධර්මයක් නෑ. සද්ධර්මයක් නොලැබුණා නම් මෙනෙහි කළ යුතු නොමෙනෙහි කළ යුතු පැත්ත දන්නේ නෑ. ඉගෙන ගන්න විදියක්. හේ දෙක දන්නේ නැත්තම් ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නෑ. ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැත්නම් මාර්ගයක් නෑ. මාර්ගයක් නැත්නම් ඵලයක් නෑ. මඟ ඵල නැත්නම් නිවනක්ද? එනිසා මේ හැම ධර්මතාවයක්ම එකිනෙකට බැඳී පවතිනවා. එනිසා දැන් අපි හොයන්න ඕන ධම්මාන ධම්ම ප්‍රතිපදාව පිණිස අපි කොහොමද නුවණ මෙහෙවන්නේ, මනස මෙහෙවන්නේ කියලා. ඒ ගැන අපි එදා ටිකක් විස්තර ඇතිව කතා කළා. නැවතත් වතාවක් අපි ඒ ටිකත් මතු කරගෙන ඒ දහම කෙබඳු දහමක් විය යුතුද කියලා හිතා බලන්න, සොයා බලන්න ටිකක් උත්සාහවත් වෙමු. අපි දන්නවා පින්වතුනි, අපි ඉදිරි පසුගිය දින කීපේ කතා කරගෙන ආවා පහන් දැල්ල හා පහන් දැල්ලට ඇලුම් කරන පළගැටියා පිළිබඳව. පහන් දැල්ලට ඇලුම් කළ පළගැටියාට ලැබුණ ප්‍රතිඵල පිළිබඳව. ඒ හඳුන්වා දීමේදී අපි මතක් කළා පහන් දැල්ලේ ස්වභාවයෙන් මේ දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත පංච උපාදානස්කන්ධය දැක ගන්න ඕනයි කියලා. පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටි නොදන්නාකම, ගිනිදැල්ලේ සැබෑ ස්වභාවය නොදන්නාකමින්, ගිනිදැල්ලට පණින පළගැටියාමෙන් පංච උපාදානස්කන්ධයේ ඇත්ත ඇති සැටි නොදන්නාකමින් එයට ඇලුම් කරන සත්වයාටද අත්විඳින්නට වෙන දුක පිළිබඳව අපි කතා කළා. එතනදී අපි මතක් කරලා දුන්නා ගිනිදැල්ලේ යථා ස්වභාවය තේරුම් ගත්තොත් පළගැටියට මෙලවින්ම දෙවීමින් තැවීමින් පිලිස්සීමින් ඇතිවෙන මරණේ අමහිරි වේදනාව දක්වා දුක්ඛ දාහයන්ගෙන් මිදිලා ඉන්න පුළුවන් කියලා. ඒ වගේම අපට පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා තේරුම් ගත්තොත් ඒක නැති කරන්න, නිරුද්ධ කරන්න ඕනේ නැහැ. බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න කිව්වේ නැහැ. උන්වහන්සේ දේශනා කළේ දුක පිරිසිඳ දකින්න, සමුදයයි ප්‍රහාණය කරන්න කිව්වේ. දුක පිරිසිඳ දැකලා සමුදය ප්‍රහාණය කළොත් නිරෝධේ සාප්පේ, දුකින් එතර වේවි. ඒ සඳහා මාර්ගයත් උන්වහන්සේ ඒ අනුවම පෙන්වුවා. එනිසා අපට තියෙන්නේ පංච උපාදානස්කන්ධය දුකයි කියලා නැති කරන්න නෙවෙයි. පංච උපාදානස්කන්ධය දුකයි. ඒ දුක පිරිසිදු දකින්න, ඒ දුක හඳුනා ගන්න විතරයි ඕන. ගිනිදැල්ලෙහි පවත්නා යථා ස්වභාවය දැවීම, තැවීම, පිලිස්සීම, උණුසුම් ස්වභාවය. එවගේ පංච උපාදානස්කන්ධෙහි ස්වභාවික ලක්ෂණය ජාතිය ජරාව ව්‍යාධිය මරණීය ස්වභාව කොට පවතින බව. ඒ ජාති ජරා ව්‍යාධි මරණය කියන එක මමවත් මගේවත් නෙමෙයි. ඒක ඒ ස්කන්ධයන්ගේ ලක්ෂණය. ගිනිදැල්ලේ දැවීම තැවීම පිලිස්සීම ගිනිදැල්ලේම ස්වභාවය වගේ. ගිනිදැල්ලට කවුරුවත් අත දෙන්නේ නැත්තම් අත වෙච්චෙන්නේ නැහැ. ගිනිදැල්ලේ ස්වභාවයක් තියෙන දවවන පුළුස්සන බව. ගිනිදැල්ලට ඕන කමක් නැහැ කවවත් දවන්න. හැබැයි ගිනිදැල්ලට අත දැම්මොත් පිච්චෙනවා. ඒක තමයි විසින් කරගන්න එක. මේ පංච උපාදානස්කන්ධය කියන එක ඒ වගේමයි. මෙන්න මේ දුක්ඛ ලක්ෂණ ටික ස්වභාව කොට පවතින. එබඳු දුක්ඛ ලක්ෂණ වලින් යුක්ත පංච උපාදානස්කන්ධය මම මගේ ආත්මයේ කොට ගතහොත් එයා අරගත්තේ ප්‍රියමනාපයි කියලා වෙන්න පුළුවන්. අරගෙන තියෙන ජාති ජරා ව්‍යාධි මරණේ නම් ඒ තමා කොටගෙන මගේ කොටගෙන විඳින්න වෙනවා. අන්න එතකොට දුක් විඳිනවා කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළා දුක පිරිසිඳ දකින්න. දුකටයි අපි ඇලුම් කරන්නේ. අපි දන්නේ නැහැ හැබැයි. අපි දුකට ඇලුම් කරනවා කියලා දුකට තණ්හා කරනවා කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. පළගැටිය දන්නේ ගිනිදැල්ලට ඇලුම් කරනකොට දුකටයි ඇලුම් කරන්නේ කියලා. භවයේ උසස් වෙච්ච මනසක් ඇති අපට තේරෙනවා පළගැටිය ගිනිදැල්ලට ඇලුම් කරනවා කියනකොට යා දුකටයි ඇලුම් කරලා තියෙන්නේ කියලා. මරණ දුකටයි ජරා ව්‍යාධි දුකටයි ඇලුම් කරලා තියෙන්නේ කියලා අපට පේනවා. ඒ වගේ අපට පේන්නේ නැහැ අපි ඇලුම් කරලා තියෙන දුකටයි. ඒක නොදන්නාකම. ඒ නොදන්නාකම දුරු කරගන්නයි ඇත්ත ඇති සැටියෙන් බලන්නේ. එනිසා මේ පංච උපාදානස්කන්ධය කියන අදහස ලෝකෙ නොයෙක් නොයෙක් අතට නොයෙක් නොයෙක් දෙනා විස්තර කරනවා. පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය කියනකොට අපි හුඟක් දෙනෙක්ගේ මනසට නැගෙන්නේ මේ බඹයක් පමණ වූ සිරුර. බඹයක් පමණ වූ සිරුර හා ඒ තුළ ඇති විඳීම් හැඳිනීම් කල්පනා කිරීම් දැනගැනීම් සහිත මෙන්න මේ ධර්මතා පහ තමයි පංච උපාදානස්කන්ධය කියලා. දැන් අපි පංච උපාදානස්කන්ධය කෝ කියලා ඇහුවාම අපි බොහෝ වෙලාවට අත දිගු කරලා පෙන්නනවා මේ තියෙන්නේ කියලා. හැබැයි පංච උපාදානස්කන්ධය බඹයක් පමණ සිරුර ආ ඒ මත ඒ තුළ යෙදෙන විඳීම් හැඳිනීම් කල්පනා කිරීම් දැනගැනීම් එක්තෙන් කරලා පංච උපාදානස්කන්ධයේ පිළිබඳව යම් අදහසක් ගත්තට කමන්නේ. ප්‍රාථමිකව මේ ධර්මයේ මේ ශාසනයේහි ප්‍රාථමික අවස්ථාවේදී මොකද ඒ දැනුම නැත්නම් පින් කරන්නත් බෑ. නිවන් දකින්න නෙමෙයි පින් කරන්නත් බෑ. මම ඉන්නවා, පුද්ගලයා ඉන්නවා, සත්වයා ඉන්නවා. මම තමයි දෙව්ලොවට යන්නේත්, මම තමයි අපායට යන්නේත්. මම මෙන්න මේවා කළොත් අපායට යනවා, මම මේවා කළොත් සුගතියට යනවා. ඉතින් මේ පුද්ගල භාවයේ තුල සුගතියට බාධාවක් නැහැ. මග්ගා වරණයි සග්ගා වරණ නේ. ස්වර්ගයට ආවරණයක් නෑ, නිවනට ආවරණයක් තියෙනවා. නිසා සුගතියට බාධාවක් නැති නිසා මේක යම් වටිනාකමක් තියෙන. එහෙම හරි හිතන එක. හැබැයි පංච උපාදානස්කන්ධය තමාගේ සිරුර බඹයක් පමණ සමස්ත සිරුර ඇසුරු කොටගෙන අපි කල්පනා කළොත් ඒ මත නතර වුණොත් එතන රැඳුණොත් ලෝකෝත්තර ධමයකට කවදාවත් යන්න බෑ. ලෝකෝත්තර මාර්ගයක් උපදව ගන්න ආසන්නයකටවත් යන්න බෑ ඒ මතයේ ඉන්නකම්. ඒ නිසා අපි පංච උපාදානස්කන්ධය කියන එක සම්මුතිහ පරමාර්ථ හැටියට දෙකකට බෙදාගෙන බලන්නවා. ඔය අපි ඉන්නේ සම්මතේ. මම උදාහරණයක් දෙන්නම්. දැන් අපි පහන් දැල්වලා බුද්ධාසනේ මත තැන්පත් කළා. තාම ඒ පහන් දැල්වෙන. දැන් යම් මොහොතකද දැල්ලුවේ තාමත් දැල්වෙනවා. තව යම් වෙලාවකින් නිවි යාවි. දැල්ලූ මොහොතේ සිට නිවියාව දක්වා අපි දකිනවා නොනිවි පවතින පහන් දැල්ල. මේ විදුලි ආලෝක දැල්වපු වෙලාවේ ඉඳලා මෙව නිවා දමනකම් යම් කාලයක් නොනිවි පවතින අවධියක් අපි දකිනවා. මෙන්න මේ නොනිවි පවතින දැල්ලූ මොහොතේ පටන් නිවියාව දක්වා ඔබ පහන් දැල්ලා විදුලි බුබුලක ආලෝකයක් දකිනවා නම් මෙන්න මේක තමයි සම්මතය. සම්මත කියන අවස්ථාව. දැන් අපට තියෙනවා දැල්ලපු වෙලාවේ ඉඳලා නොනිවි පවතින දැල්ලා. නෑ කියන්න බෑනේ තියෙන. හැබැයි අපට ඔය පියවි ඇසට පේන ආකාරය. අපි ඕක විද්‍යාමය ඇසකින් ප්‍රඥාමය ඇසකින් නුවණැසින් ඔය පහන් දැල්ල දිහා බැලුවොත් ඔය පරමාර්ථය ඔය සම්මතය බිඳ වැටෙනවා. පහන් දැල්ලේ තිරය අගට මේ මොහොතේ උරා ගන්න තෙල් බිඳුව දැවීමෙන් දැල්ල හට ගන්නවා. දැන් ඒ තෙල් බිඳුවෙන් හටගත් දැල්ලම නම් දිගටම පවතින්නේ පහනේ තෙල් ඉවර වෙන බෑනේ. දැල්වපු මොහොතේ දැල්වුණු විදුලි ඒකකය නම් තාම දැල්වෙන්නේ අපේ මීටරේ කරකෙන්න විදිහක් නැහැ. අතන මීටරය වේගයෙන් කරකිනවා කියන්නේ විදුලි ඒකකද වෙනවා. පහනේ තෙල් හිඳෙනවා කියන්නේ තෙල් දැවෙනවා කියන එක. එහෙනම් මේ මොහොතේ තිරේ යකට උරාගත් තෙල් බිඳුව දැවීමෙන් යම් ආලෝකයක් දැල්ලක් හට ගන්න පුළුවන්. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ තෙල් බිඳුව නිසා උපන් දැල්ලට මොකද වෙන්න ඕන? නිවෙන්න ඕන. යම් හේතුවකින් නම් යමක් හටගත්තේ හේතුව නැති වෙනකොට ඵලයට පවතින්න බෑ. මොකද ඒ තෙල් බිඳුව නිසා හටගත්ත දැල්ල නම් දිගටම තියෙන්නේ පහනේ තෙල් ඉවර වෙන්නත් බෑනේ. පහනේ තෙල් ඉවර වෙලා කියන්නේ මේ මොහොතේ දැවෙන තෙල් බිඳුවෙන් දැල්ල ආලෝකයක් ඇති කරනවා. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒ නිසා උපන්න දැල්ල නිවිලා යනවා. ඊළඟට මොහොතේ තව තෙල් බිඳුවක්, ඊළඟට මොහොතේ තව තෙල් බිඳුවක්, ඊළඟට මොහොතේ තව තෙල් බිඳුවක්. මේ විදිහෙන් මොහොතෙන් මොහොත බිඳෙන් බිඳ දැල් වෙන බවක් තියෙනවා. බිඳෙන් බිඳ නිවි යන බවකුත් තියෙනවා. පහළ දිහා නුවණින් බැලුවොත් විද්‍යාත්මක ඇසකින් බැලුවොත් මේක ඇත්ත. කාටවත් බොරු කරන්න බැරි ඇත්ත. වෙනස් නොවන වෙනස් කරන්න බැරි ඇත්තට කියනවා පරමාර්ථ කියලා. පරම අර්ථ උතුම් අර්ථ දැන් අපට පහන් දැල්ලක් පේනවා. ඒක උතුම් අර්ථයක් නෙමෙයි. හොයනකොට අපට පේනවා මේ පහනේ තියෙන නිවි නිවි යන බව. මේ විදුලි බබුලෙත් විද්‍යාවයක ආධාරණ දරුවෝ දන්නවා නිවි නිවි යන බවක් තියෙන. හැබැයි මේ නිවි මහා දැල්වීම කියන එක වේගවත් නිසා ගිනි පෙනෙල්ලක් අරගෙන අපි අන්ධකාරයේ වේගයෙන් කරකැව්වොත් අපිට ගිනි පෙනෙල්ලක් පේන්නේ නැහැ, ගිනි වලල්ලක් පේන්නේ. ගිනි වලල්ලක් පේනවා, ගිනි පෙනෙල්ල පේන්නේ නැහැ අන්ධකාරයේ. හැබැයි ගිනි වලල්ල හොඳට පැහැදිලිව පෙනුණත් ඒක බොරුවක්. ගිනි පෙනෙල්ල පේන්නේ නැහැ, නමුත් ඒක ඇත්ත. නුවණින් විමසා බැලුවොත් ගිනි වලල්ලක් නෙමෙයි හම්බ වෙන්න ඕන ගිනි පෙනෙල්ල. ඒ වගේ මෙන්න මේ සම්මත හා පරමාර්ථ කියන දෙක මේ නිදර්ශන වලින් මේ උපමා වලින් තේරුම් ගන්න ඕන. මේ අපි කතා කරන පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධය කියන තැන ඒහා සමාන සම්මත හා පරමාර්ථ කියන දෙකක් තියෙනවා. සම්මතය තමයි අපි උපන්දා ඉඳන් මැරෙනකම් කෙනෙක් ඉන්නවා. පුද්ගලෙක් ඉන්නවා, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, නෝනා ඉන්නවා, මහත්තයා ඉන්නවා, දුව ඉන්නවා, පුතා ඉන්නවා. නොයෙක් නොයෙක් ද්‍රව්‍ය කාරණා, අජීවී සජීවී තව දේවල් තියෙනවා. මෙන්න මේ තියෙන බවට දකින බව සම්මතය. පේනවා සම්මතය මහ මෙරක් වගේ ප්‍රකටව පේනවා. හැබැයි හොයන්න ගියොත් ඒක නැතුව යනවා, අතුරුදම් වෙනවා. පරමාර්ථය පේන්නේ නැහැ, හෙව්වොත් හම්බ වෙනවා. එහෙනම් මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන තැනත් අපට දුක කියන්නේ මොකද්ද කියලා අර ගිනි දැල්ලකට අපි සමාන කරපු තැන හරියටම නිවැරදිව වටහා ගන්න නම් මෙන්න මේ සම්මතයෙන් මිදිලා පරමාර්ථයෙන් මේ ධර්මතාවය තේරුම් ගන්න වෙනවා. මොකද ඒක තේරුම් ගන්නේ නැතුව විදර්ශනාවකුත් නැහැ. පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥාන. විපස්සනා ඥාන කියලා කිව්වෙත් පච්චුප්පන්න දැන් උපදින ධර්මයන්ගේ ඇත්ත දකින බවට, විපරිණාමයේ දකින බවට. පහන් දැල්ලේ නම් මේ දැන් උරා ගන්න තෙල් බිඳුව දැවෙමින් ආලෝකයක් හට ගන්නවා. ඒ තෙල් බිඳුව අවසන් වෙනකොට ඒක දිවෙනවා. ඉතුරුක් නැතුව අවසන් වෙනවා. ආපහු අලුත් තෙල් බිඳුවක් ඒ තෙල් බිඳුව දැවෙමින් හට ගන්න දෙල්ලා. ආපහු තෙල් බිඳුවක් ඒ තෙල් බිඳුව නිසා හට ගන්න දෙල්ලා. අන්න ඒ වගේ නිවි නිවි ක්ෂණයක් පාසා සිදුවෙන ධර්මතාවයක් තියෙනවා පරමාර්ථ වශයෙන්. මේ අපි සම්මතයේ කොට දකින තැන නොනිවි පවතින දැල්ලක් දකින පහණෙහි අපි නිවි නිවි දැල්වෙන පරමාර්ථයක් දැක ගන්නවා වගේ උපතේ පටන් මරණය දක්වා පවතින පංච උපාදානස්කන්ධය සත්වයේ පුද්ගලයෙක්ව දකින අපි නුවණින් විමසා බැලුවොත් මෙන්න මෙතන අපිට හම්බ වෙනවා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම මොහොතක් මොහොතක් පාසා ඉපද නිරුද්ධ වෙනවා. එතකොට ඊබඳු ධර්මතාවයක් තමයි අපිට සත්වයේ පුද්ගලයේ කෙනෙක් හැටියට පේන්නේ. දැන් අර නිවි නිවි දැල්වෙන පහන් දැල්ලේ විදුලි ආලෝකය අපිට යථාර්ථයේ පේන්නේ නැහැ. අපිට පේන්නේ නොනිවි පවතින දැල්ල. විමසලා බැලුවොත් නුවණින් බැලුවොත් තමයි පේන්නේ මේකේ ඇත්තක් තේනවා කියලා. මේ නිදර්ශන දෙක අනුමාන වශයෙන් හෝ ඔබට තේරුම් ගන්න බැරි කමක් නැ ඔබේ නුවණේ තරමට. එහෙනම් දැන් හිතන්න මේකේ එහෙම ඇත්තක් තියෙනවා නම් එහෙනම් මෙතන මේ මම කියා ගන්න, මගේ කියා ගන්න, අපේ කියා ගන්න මේ ස්කන්ධ පංචකය තුලත් මේ සත්පුද්ගලය වශයෙන් යමක් දෙයක් ද්‍රව්‍ය කාරණා හැටියට දකින මේ සජීවි අජීවි හැම දෙයක් තුලවත් මේ බඳු ධර්මතාවයක් විය හැකියි නේද? දැන් අපිට තියෙන එක විය හැකියි කියලා නතර කරන්න නෙමෙයි, ඒක එහෙමද? එහෙම දේශනාවක් බුදුහාමුදුරුවෝද දේශනා කළේද? සොයා බලන එක. අන්න ඒ සඳහා මහා අත්තිපදෝපම සූත්‍රය, රාහුලෝවාද සූත්‍ර, මදුපිණ්ඩික සූත්‍රය නිදර්ශනය කොට ගතහොත් කිසිම සැකයක් නැතුව බුදුහාමුදුරුවෝ ඒ අදහස ඒ ආකාරයෙන්ම දේශනා කොට ඇති බව පැහැදිලි කරගන්න පුළුවන් කමතිය. එහෙමනම් දැන් අපි දකිනවාද අප තුළින් එහෙම එක්ෂණික පැවැත්මක්? මෙන්න අපි අප තුළ පවතින මේ එක්ෂණික පැවැත්ම නොදැන නොදැක සැබවින්ම මේ ශාසනයේ උගන්වන විදර්ශනාව පිළිබඳව කතා කරන්න අපට ඉඩක් නැහැ. මොකද පච්චුප්පන්නානං ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා විපස්සනේ ඥානං කියපු නිසා පච්චුප්පන්න දැන් මේ මොහොතේ පවතින ධර්මතාවය මොකද්ද කියලා දකින්න ඕන. අපි මේ මොහොතේ අපේ ස්වභාවය දිහා බැලුවොත් මේ පහනේ මේ විදුලි ආලෝකයේ තියෙන ස්වභාවයට දෙවෙනි නෑ, ඒ වගේම වෙනස් වෙන ධර්මතාවයක් අපට හමු වෙනවා. අනුමාන තැනකින් පටන් අරගෙන ප්‍රත්‍යක්ෂයක් දක්වා අපි ඒ ගැන සොයා බැලිය යුතු. අනුමානයකින් පටන් ගන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රත්‍යක්ෂයක් දක්වා යනකොටයි අර කියන මේ දුකයි කියලා කියන්න මේ දුක නේද කියලා තේන තැනක් හම්බ වෙන්නේ. මේ දුක්ඛ සමුදය නේද, මේක නේද දුකට හේතුව කියන නුවණ පහළ වෙන්නේ, සතර නුවණ පිරෙන්නේ මේ පරිේශණය මේ සොයා බැලීම හරියටම වරදින්නේ නැතුව සිද්ධ කළා. කොහොමද අපි මේක හොයාගන්නේ? අපි දන්නවා අපි පරිහරණය කරන අපි ජීවත් වෙනවා කියලා කියන්නේ කෘත්‍ය හතරක් කරන එකට. විස්තරව කිව්වොත් කරුණු හයයි, කෙටිව කිව්වොත් කෘත්‍ය හතරක්. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම. දකිනවා, දකින දේ ලෝකේ. අහනවා, අහන දේ ලෝකේ වෙලා. ගඳ සුවඳ දැනෙනවා, රස දැනෙනවා, පහස දැනෙනවා, දැනීම ලෝකේ. අපි සිතින් දැනගන්නවා, දැනගන්න දේවල් ලෝකේ. දැන් අපිට ලෝකයක් හම්බ වෙලා තියෙන්නේ මේ දකින, අහන, දැනෙන, දැනගන්න තැනින්. දකිනවා කියනකොට ඇහ රූපේ මූලික වෙලා තියෙනවා. ඇහෙනවා කියනකොට කන ශබ්දේ. ගඳ සුවඳ දැනෙනවා කියනකොට නාසයේ ගන්ධය. රස දැනෙනවා කියනකොට දිව රසය. පහස දැනෙනවා කියනකොට කය පොට්ටබ්බය. දැනගන්නවා කියනකොට මනස ධර්ම මොනික වෙලා තියෙනවා. අපි මේ කාර්ය ටිකෙන් තොර කිසි කාර්යයක් කිසි මොහොතක අපි කරන්නේ නැහැ. අපි ජීවත් වෙනවා කියන්නේ, පවතිනවා කියන්නේ මේ කාර්යයන් ටික සිද්ධ කරන එක. දකිනවා, අහනවා, දැනෙනවා, දැනගන්නවා. විතර බලන්න මේ බාහිරව කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ටිකට අයිති නැති දෙයක් මේ තුන්ලෝ ධාතුවේ ඇත්තේ නැහැ. එක්කෝ බලන දෙයක්, එක්කෝ අහන දෙයක්, එක්කෝ දිවට නාසයට කයට දැනෙන දෙයක්, එක්ක සිතට හසු වෙන දෙයක්. ඔයතර දෙයක් ලෝකයක් නෑ. දැන් අපට පුළුවන්ද මෙන්න මේ ආයතන හයෙන් එහෙන් කණින් නාසයෙන් දිවෙන් කයින් මනසින් අපි අරමුණු ගන්න. මේ අරමුණු එකවර මේ ආයතන හයෙන්ම ගන්න පුළුවන් වේවිද? එහෙනුත් දකිනවා, කණෙනුත් දහනවා, නාසයටත් ගඳ සුවඳ දැනෙනවා, දිවටත් රස දැනෙනවා, කයටත් පහස ලැබෙනවා, සිතටත් අරමුණු දැනෙනවා කියන මේ කෘත්‍ය හයම කෙනෙකුට එකවර කරන්න පුළුවන්ද? ඔන්න ඔතනින් පටන් ගන්න. හොයාගෙන ගියොත් ඔබට හසු වෙන්න ඕන මේ හයෙන් දෙකක්වත් එකවර කරන්න බෑ. එක සැරේකට කරන්න පුළුවන් එකම දෙයයි. ඒකට නිදර්ශන කොට ගන්න පුළුවන්, ඇහැ තිබුණට සිත එකතු නොවුනොත් ඇහැට රූප දකින්න බෑ. එහෙනම් මැරිච්ච මිනිස්සුන්ටත් දකින්න පුළුවන්, නිර්වින්දනය කළ වෙලාවෙත් රූප දකින්න පුළුවන් වෙනවා. ඇහැ හොඳට තියෙන අඩුපාඩුවක්, කන හොඳට තියෙනවා, නාසය හොඳට තියෙනවා, දිව හොඳට තියෙනවා, කය හොඳට තියෙනවා, අරමුණු ගන්න බෑ, දැනෙන්නේ. සිත නැත්නම් මේ කිසිම ආයතනයකට කිසි අරමුණක් ගන්න බෑ. ඇහැට තනියෙන් රූප දකින්න බෑ, කනට තනියෙන් ශබ්ද අහන්න බෑ, නාසයට තනියෙන් ගඳ සුවඳ විඳ ගන්න බෑ, දිවට තනියෙන් රස විඳින්න බෑ, කයට තනියෙන් පහස ලබන්න බෑ. හැබැයි අපි ඉන්නේ පුළුවන් කියන තැනක. ඒ වැරදි පැත්ත, වැරදි මතය. අපි මේ බඳු තැන් නිවැරදි කරගන්න ඕන. ඇහැට රූප බලන්න පුළුවන් නම් නිර්වින්දනය කළ වෙලාවේ මේ හැම ආයතනයක්ම තියෙනවනේ. කුවර වෛද්‍යවරු කපනවා කොටනවා, පේන්නෙත් නැහැ, ඇහෙන්නෙත් නැහැ, දැනෙන්නෙත් නැහැ, කිසි දෙයක් නැහැ. ආයතන ටික තියෙන. සමහර වෙලාවට අපි නිර්වින්දනය කරලත් නැහැ. ගැඹුරු කල්පනාවක දොරටක් තට්ටු කරලා දන්නේ නැහැ, ඇහුනේ නැහැ. දොරත් ඇරගෙන ඇතුළටත් ආවා, ඇහුනේ නැහැ. ළඟටත් ඇවිල්ලා එඟටත් අත තියෙනකම් පෙනුනේත් නැහැ. දැන් ඇහැ තිබුණ නැද්ද? කන තිබුණ නැද්ද? කය තිබුණ නැද්ද? ඔක්කොම තිබුණා. දැනුනේ නැහැ. ඇයි? ඇහත් එක්ක සිත සම්බන්ධ නොවුනොත් දකින්න බෑ, පේන්නේ නැහැ. කන තිබුණාට සිතක් නැත්තම් ඇහෙන්නේ නැහැ. දැන් අපි බලන්න ඕන සිත් කීයක් තියෙනවද කියලා. ආයතන නම් හයක් තියෙනවා. සිත් කීයක් තියෙනවද කියන්න පුළුවන්? විඤ්ඤාණත් හයක් තියෙනවනේ කියලා. චක්කු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ගාන විඤ්ඤාණ, ජීවා විඤ්ඤාණ, කාය විඤ්ඤාණ, මනෝ විඤ්ඤාණ. හැබැයි සිත් හයක් උපදින්න පුළුවන් හයපලක. එකවරක උපදින්න පුළුවන් එක හිතක්. ඇහත් රූපයත් සවිඥානක නම් දැන් වෙන තැනක හිතේ පැවැත්මක් තියෙන්න බෑ. කලනාසය දිවකය මේ ආයතන පවතින විදිහක් නෑ. සවිඥානක වන කය, සවිඥානක වන ආයතනය තමයි ඒ මොහොතේ පැවැත්ම වෙන්නේ. නැ අපිට සොයා ගන්න වෙනවා මදුපිණ්ඩික සූත්‍රයේට, මහත්තිපදෝපම සූත්‍රයට අනුව එක වරක එක මොහොතක පවතින්නේ මෙන්න මේ එකම එක ආයතනය. ඒ ආයතනයේ ඇති තැන ස්කන්ධ පහක් තියෙනවා. ධාතුවත් එතනම තියෙනවා. ස්කන්ධ ධාතු ආයතන පටිච්ච සමුප්පාද ධර්මතාවයන් ටික ඔක්කොම එතන තියෙනවා. එතකොට දැන් මේ මොහොතේ ඇහැ ඉපදිලා නම්, ඇහැ සවිඥානක නම්, කන නාසය දිව කය මන කියන මේ ආයතන පහගෙන කියන්න ඕන මොකද්ද? මෙරිලා කියන්න ඕන. එහෙම නැත්තම් නූපන්නේය කියලා කියන්න ඕන. දැන් මම හෝ පුද්ගලයෙක් ඉන්නවා නම් මැරිච්ච ටිකත් එක්ක ඉන්නත් බෑ. මැරිච්ච තැන ඉන්නත් බෑ. නොහටගත් නූපන් තැනක ඉන්නත් බෑ. සත්‍ය පුද්ගලයා මම ඉන්නවා නම් ඉන්න ඕන. වර්තමාන මේ මොහොතේ පවතින ධර්මතාවයත් එක්ක. ඔන්න අපි මෙන්න මේ මැරිච්ච අතීතය හා නූපන් අනාගතය කියන දෙක හඳුනගෙන වර්තමානය අපේ ඉලක්කය බවට පත් කරගත්තොත් සක්කාය දෘෂ්ටිය දුරු කරන්න වෙන වැඩපිළිවෙලක් නැහැ. ස්කන්ධයන්ගේ උදේවැය දක්නා නුවණ එතන තියෙනවා. පංච උපාදානස්කන්ධය දුක එතන තියෙනවා. දුක දුක හැටියට නොදැක්කොත් වෙන්නේ මොකන්ද කියන සමුදය පිළිබඳව නුවණ එතන තියෙනවා. දුක දුක හැටියට දැක්කොත් සමුදය දුර වෙලා නිරෝධේ සාත් වෙනවා කියන නුවණ එතන තියෙනවා. නිරෝධේ සාත් කර ගන්න තියෙන වැඩපිළිවෙල මෙච්චරයි නේද කියන මාර්ගය පිළිබඳවත් නුවණ එතනමයි තියෙන්නේ. එනිසා වුණ අපට මේ මොහොතක් මොහොතක් පාසා සිදුවෙන මෙන්න මේ ධර්මතාවයට කියනවා එක්සනික ස්කන්ධයන්ගේ පැවැත්ම. එක්සනික ස්කන්ධයන්ගේ පැවැත්ම මේක තමයි විදර්ශනාවට අරමුණ වෙන්න ඕන. පච්චුප්පන්නාන ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා කියලා පැහැදිලි කළ විදිහට ප්‍රත්‍යුප්පන්න ධර්ම දැන් උපදින. එතකොට එහේ ඉපදিলা මහ ගොඩක් වෙලා තියෙනවා නේද? ඒ හිත නිරුද්ධ වෙනකොටම ඒ ආයතනේ නිරුද්ධයි. ඔන්න ජාති කියන වචනය ඔතනින් තේරුම් ගන්න ඕන. ජාති සංජාති ඔක්ඛන්ති අබිනිබ්බත්ති කන්දාලම් පාතු භාවෝ ආයතනනම් පටිලාභෝ ඉදම් උච්චතවස ජාති. ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ යට ගැනීමක් ඇද්ද ඒ ජාති. දැන් එහැ රූපය රූපස්කන්ධයටයි. චක්කු විඥානේ විඥාන පාදානස්කන්ධයට. චක්කු සම්පස්සේ හටගන්න වේදනා වේදනා පාදානස්කන්ධයට. රූප සංඥාව සංඥා පාදානස්කන්ධයට, රූප සංචේතනාව සංඛාර පාදානස්කන්ධයට කියලා බෙදලා දක්වලා තිනවා අත්තිපදෝපන සූත්‍රයේ. මදුපිණ්ඩික සූත්‍රයෙන් ගත්තහම එතකොට අපි දකිනවා කියනකොට ඔන්න දැකීමක් යම් මොහොතක ඇද්ද දකිනවා කියන මේ මොහොතේ මේ ක්ෂණයේ තියෙනවා ආයතනයක් ඉපදිලා ස්කන්ධ පහක් ඉපදිලා. ආයතනය නම් ඇහැ රූපය. ආයතනය ඉපදිලා ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන ස්කන්ධ නම් ඇහැ රූපය රූපස්කන්ධයට, වේදනා වේදනා ස්කන්ධයට, සංඥා සංඥා ස්කන්ධයට, සංකාර සංකාර ස්කන්ධයට, විඥාන විඥාන ස්කන්ධයට, පංච උපාදාන ස්කන්ධයකට. දකින්න බෑ, දැකීමක් වෙන්නේ නෑ මෙන්න මේ ධර්මතා පහ එක් නොවි. තම තමන්ට අයිති කෘත්‍යයන් කිරීමෙන් අනතුරුවයි දැකීම කියන ධර්මතාවය සිද්ධ වෙන්නේ. දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම කියලා යම් තැනක් යෙදෙනවා නම් ඒ හැම තැනකම මෙන්න මේ කියන එක් ක්ෂණික ස්කන්ධයන්ගේ පහළ වීමක් පේන්න තියෙනවා, දකින්න තියෙනවා. ඒ ධර්මතාවය දැකගත්තොත් විතරක් මදි. ඊළඟට අපි හොයාගන්න ඕන පංචපාදානස්කන්ධයේ දුක නම් දුකට හේතුව මොකද්ද? දුකට හේතුව කුමක්ද කියලා. දුකත් සමුදයක් දෙක වෙන් කර ගන්න පුළුවන් වුණා නම් ඒ වෙන්ව දකින තැනම නිරෝධයයි මාර්ගයයි දෙක අඩු නැතුව එතනම යෙදෙනවා. ඒ නිසා පින්වතුනි මේ පංච උපාදාන ස්කන්ධයේ පිළිබඳව මෙන්න මේ ආකාරයෙන් එක්සනිකව අපි දකින තැනකට එන්න ඕන. ඒ තැන තමයි අපි එදා කතා කළා. අපි දැස් පියාගත්තාම අපි පංච ආයතනයේ අමතක කරලා මන ආයතනයේ ඇසුරු කොටගෙන භාවනාවකට බැහැගත් වෙලාවේ භාවනා කරන්න ගත්තාම අපි කිව්ව නොඑක් අතීත කර්ම භව නොඑක් දේවල් සිහි වෙන්න ගන්නවා කියලා. අම්මා තාත්තා වෙන්න පුළුවන්, දුව පුතා වෙන්න පුළුවන්, ගෙදර දොර ඉඩ කඩන් යාන වාහන පිළිබඳව වෙන්න පුළුවන්. නොඑක් සිද්ධීන් සිහියට නැගෙනවා. මේ සිහියට නැගෙනවා කියන තැන තියෙනවා දෙපැත්තක් තියෙනවා. හරිම නුවණකින් මේක තේරුම් ගන්න ඕන. එකක් තමයි අතීතයේ අනුව ගිහිල්ලා, අනිත් පැත්ත තමයි අනාගතයේ අනුව ගිහිල්ලා. තමන්ට පුළුවන් නම් මේ සිතේ උපදින ධර්මතාවයන් මේ අතීතයට අයිතිද අනාගතයට අයිතිද කියලා බලා ගන්න හරි වටිනවා. සමහර වෙලාවට අතීතයේ අපට සිහි වෙන්නේ, දැන් අපි හිතමු උදාහරණයක්, අම්මා සිහි වුණා. අම්මා ගැන සිහි වුණා කියන්නේ එතකොට අපට අතීත අත්දැකීම සිහි වුණේ. දැන් මේක අතීතයි. අතීතේ නේ ගිහිල්ලා. දැන් ඊළඟට මොකද්ද වෙන්නේ? අම්මා දැන් මොකද න්නේ කරන්නේ? අපි අනාගතයට යනවා. මම අම්මව බලන්න යන්න ඕන තැන දක්වා, සමහර වෙලාවට ඒ තැනට යාම දක්වාම මේ සිත මෙහෙවන අනාගතය ඔස්සේ, නූපන් නොහටගත් අනාගතය ඔස්සේ හිත මෙහෙවනකොට එතකොට කියනවන අනාගතය අනුව හිත ගිහිල්ලා. අපි තේරුම් ගත්තොත් අතීතය මිය ගිහිල්ලා අනාගතය ඉපදිලා නැහැ. එතකොට අපේ විදර්ශනාවේදී අපිට භාවනාවේදී ඉලක්ක වෙලා තියෙන්නේ, අරමුණු වෙලා තියෙන්නේ අතීතය අනුව ගිය හිතක් නම්, අනාගතය අනුව ගිය හිතක් නම් මතක තියාගන්න මජ්ජේ මැද නෙමෙයි ඉන්නේ. මාර්ගය වෙන්නේ නැහැ. නිතරම අපි දැන් දැනගන්න ඕන මාර්ගය ඇත්ත වර්තමානයයි. වර්තමානයට ගන්න නම් මෙන්න මේ දෙපැත්තට යන, දෙපැත්තට දුවන හිත මැදට දලා ගන්නවා. සතිමේ පාල පාචන සිහිය කෙවිත කොට දේශනා කළ එකයි. සිහියෙන් මේ දෙපැත්තට යන ඒවා අතහැර අතහැර අර ගවයව ගොනාව හරි පාරට කෙවිතෙන් ගන්නවා වගේ මේ හිත දෙපැත්තට යන්න නොදී මැද වර්තමානය දකින පෙනෙන හඳුනා ගන්න තැනකට සිත මෙහෙවන්නවා. එතකොට වර්තමානයේ මොකක්ද? අම්මා සිහි වුණා කියන තැන. අම්මා සිහි වුණා කියන තැන වර්තමානයි. අම්මා මෙහෙම අපිට උදව් කළා කියලා අතීතය ගැන හිතනකොට අතීතයි කියමු අපිට දැනෙන ගොරෝසු හැටියට. අම්මා දැන් කොහොමද දන්නේ, කවුද දන්නේ, බලාගන්නේ ළඟ ඉන්නේ කොහොමද දන්නේ, අසනීප කොහොමද දන්නේ, දුක් නොයෙක් නොයෙක් දේවල් ගැන හිතනකොට අනාගතේ කියමු. මේ දෙපැත්තම ඇත්ත තැන නෙමෙයි. මෙරිච්ච අතීතයයි නූපන් අනාගතයයි දෙක. දැන් සිත මෙහෙවා. වර්තමානයේ ඇත්ත දැක්කනම් එතන තියෙන ස්කන්ධ පහ. ආයතනෙ. අම්මා කියලා දැනගැනීමක් ඇති උනේ. අපි කියන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත දැනගැනීම. දැනගැනීමකට ආවේ මොනව ඇති තැනද? ස්කන්ධ ආයතන ධාතු ඇති තැන. අම්මා කියලා රූපයක් කෙනෙක් වරමුණා. මේ දැනගැනීමකට එන්න බෑ මන ධම්ම මනෝ විඥාන මනෝ ස්පර්ශ නැත්තම්. දැන් ඔන්න අපිට පුළුවන්කම තිබුණොත් අඩු තරමින් මේ තරමින්වත් අම්මා කියලා සිහි කෙනීමක් වුණා. සිහි වුණාම අතීතයට දුවන්න නොදී අනාගතයට දුවන්න නොදී අනාගතයට ගියා කියලා කියන්නේ අනාගතේ අතීතයට ගියා කියලා කියන්නේ දුකට හේතු හටගත්තා. අඩන්න වැළපෙන්න හේතු හටගත්තා. අනේ අම්මා අපිට මෙහෙම කළානේ කියලා හිතනකොටම දැන් මෙහෙම මෙහෙමයිනේ අම්මා ඉන්නේ කියලා දකිනකොටම ජරා ව්‍යාධි මරණ දුක තමයි එන්නේ. දැන් අපි වර්තමානයේ තුල දුකට හේතු හදාගන්නේ නැතුව ඇත්ත ඇත්තටින් දකිනවා කියලා කියන්නේ මේ දැනගැනීමක් ඇති වුණා. දැනගැනීම ඇති වුණේ මෙන්න මේ ස්කන්ධ ටික මේ ආයතන පහළ වෙලා. දැනගැනීමට අපි නමක් තියෙනවා පංච උපාදාන ස්කන්ධය කියලා. දැකීමට, ඇසීමට, දැනීමට, දැනගැනීමට නමක් තියෙනවා අපි සත්‍ය පුද්ගලෙක් කෙනෙක් කියන නම නෙමෙයි පංච උපාදාන ස්කන්ධය. ඒක නිකන් හිස් නමක් නෙමෙයි. අන්වර්තනමක් නෙමෙයි. ඒ දකින්න අහන දැනෙන දැන ගන්නවා කියන තැන මේ ස්කන්ධ පහ ආයතන ටික යෙදিলা තියෙන්නේ. දැන් දකින්න පුළුවන් දෙහැ නැතුව රූපේ නැතුව ඇහැට රූපයක් ගැටුනේ නැත්තම් ඇහැට රූප ගැටුණා චක්කු විඤ්ඤාණයක් උපන්නේ නැත්තම් චක්කු සංපස්සයක් නොවන නම් වේදනා සංඥා චේතනා පහළ නොවන නම් දකින්න. එහෙනම් දකින්නවා කියන තැන මේ ස්කන්ධ ටික තියෙනවා. එහෙනම් අපි අම්මා කියලා බාරගන්නේ නැතුව මේ දුකයි ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මේ දුක් වූ ස්කන්ධ ටික නේද? ඉතින් ඒකට ටිකක් ස්කන්ධයන්ගේ ලක්ෂණ වෙන වෙනම කල්යාණ මිත්‍රාස්රයෙන් සද්ධර්මයෙන් හොයලා තියෙන්නත් ඕන. ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති මේ දුක නේද කියලා උන දැක ගන්න මෙනෙහි කර ගන්න පුළුවන් වුණොත් ඔනෙක ඥානය. මේ දුක දුක හැටියට දකින්න බැරි වුණොත් ස්කන්ධ ස්කන්ධ ටික හැටියට දකින්න බැරි වුණොත් ස්කන්ධයන්ගේ දුක්ඛ ලක්ෂණ ටික සිහි කර ගන්න බැරි වුණොත් අම්ම කෙනෙක් හම්බ වෙන්නේ. මේ ඇති නේද අඬන්න. ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක, අප්‍රියන් හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම, කැමති දේ නොලැබීම, ශෝක පරිදේව දුක් දොම්නස් ලබන්න මේ ටික වරිද? ඒ සිහි වෙච්ච පමණකින් ඇති. එහෙනම් දුක්ඛ සමුදයයිනේ. අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝනස. මෙහෙම දකින්න බැරි වුණොත් දුක දුක හැටියට මේ අම්මා කියලා කෙනෙක් පුත්ලෙක් හම්බ වෙලා ඒ නිසා මේ දුක උපදිනව නේද? ඔන්න දුක්ඛ සමුදයක් දකින්න. මේ සිහි වෙච්ච තැන අම්මා හැටියට බාර නොගෙන අභිනන්දති අභිවදති අජෝසායතිට්ඨ සතුටු වෙන්නේ නැතුව හොඳයි කියන්නේ නැතුව බැසගන්නේ නැතුව අල්ලන්නේ නැතුව මේ සීකිරීමක් වුණා. එතන යෙදුනේ මේ ස්කන්ධ ටිකයි මේ දුකයි කියලා බැලුවොත් මෙන්න මේ අම්මා කියන දැනගැනීම අහෝසි වෙනව නේද? අතහැරෙනව නේද? අම්මා කියන දැනගැනීමට නාවු අම්මා නිසා ඇති වෙන්න තියෙන දුක නැති වෙනව නේද? ගිනි දැල්ලට නොපැන්නොත් පිච්චීමෙන් ඇති වෙන දුක් ටික විඳින්න වෙන්නේ නැහැ නේද? අම්මා කියන දැනගැනීමට આવොත් අතීතයේ කළ උදව් උපකාර මෙහෙයන් ගැන හිතන්නත් වෙයි. අනාගතේ කොහොමද කරන්නේ මොනවා වෙයිද කියලා මේ මොහොතේම දුක් සෝසසුම් මතුවෙන්න පුළුවන්. දැන් ඒ දැනගැනීම නාවෝ දුක දුක හැටියට දැක්කොත් දුක් වූ ස්කන්ධ ටික දුක හැටියටම බාරගත්තොත් පුද්දලේ හැටියට නොගෙන පඹය පඹය හැටියට දැක්කොත් අම්මා කියන දැනගැනීම නැහැ. අම්මා කියන දැනගැනීම නැත්නම් අම්මා නිසා ඇති වෙන්න තියෙන දුක වේදනා ටිකක් නැහැ. අයං දුක්ඛ නිරෝධෝ තියෝසෝ මනසකරත්. මේ දුක්ඛ නිරෝධය නේද? ඊළඟට මේ නිරෝධය සාත් කරගන්න නම් මේ නිරෝධය පිහිටන්න නම් කුමක්ද කළ යුත්තේ? මේ දුක දුක ඇති දැකීම, ඇසීම, දැනීම, දැනගැනීම වෙන තැන සාපේක්ෂක නොවි මේවා හටගත්තේ මේ ස්කන්ධ ටික යෙදিলা නේද කියලා. ස්කන්ධ ටික නේද දුක? මේ දුක් වූ ස්කන්ධ ටික නේද? මේක නේද දුක? දුක දුක ඇති දකිනකොට දුක දුක හැටියට දකින බවම නේද නිරෝධය සාත් කරගන්න තියෙන මඟ? අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදා තියෝනිසෝ මනසිකරෝති. ඔන්න එකම රේඛාවක අපට නුවණ හතරක් පහල කරගන්න පුළුවන්. මෙන්න මේ සතර නුවණ පහල කරගෙන දකින අහන දැනෙන දැනගන්න හැම අරමුණක්ම දිනා බලන්නට සූදානම් වුණොත් ඉදං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝ මනසිකරෝති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති යෝනිසෝ මනසිකරෝති සෝ තස්ස ඒවං යෝනිසෝ මනසිකරෝතෝ තීනි සංයෝජනානි පහියන්ති සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස. දැන් සක්කාය දිට්ඨිය ආදී සංයෝජන ධර්ම දුරු වෙලා සෝතාපට්ටි ඵලයෙහි පිහිටන්නේ මෙන්න මේ බඳු මානසිකාරයක් තුළ. දැන් අපට ඕන කරනවා මෙන්න මේ මානසිකාරයේ පිහිටන වැඩපිළිවෙල. එහෙනම් අපට එන්න අමාරුනේ, අමාරු තැනක් නෙමෙයි මේ. මේ මොහොතේ උපදින මේ ස්කන්ධයන්ගේ පැවැත්ම ටිකක් නැවත නැවත කියවන්න, හොයන්, සාකච්ඡා කරන්න. ඒ තුල අපට පුළුවන් වේවි අපට මේ ජීවිතේ මෙන්න මේ සතර නුවණ මේ වගේ තැනකින් තේරුම් අරගෙන, නුවණ ඇති කරකොට මේ ටිකක් ඇති තේරුම් අරගෙන මේ ජීවිතය තුල අපට ලෝකෝත්තර මාර්ගයට, ලෝකෝත්තර ඵලයට පත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවක භූමියට පත් වෙච්ච උත්තම උත්තමාවියන් බවට පත් වීමේ හැකියාව තියෙනවා. එනිසා එවන් ගමන් මගක අනුගමනය කරන්න, එබඳු දහමක් හොයන්න, එබඳු දහමක් ගැන හිතන්න, විමසන්න පටන් ගන්න. එනිසාර සම්මතයේ පිහිටලා ඉන්න එපා. මොකද ස්කන්ධයන්ගේ උදේවේ දකින්නවා කියන එක සම්මතය තුළ දකින්න බෑ. ස්කන්ධයන්ගේ උදේවේ දක්නා නුවණනේ පළවෙනි නුවණ. දැන් ස්කන්ධයන්ගේ පහළවීම උපත, ස්කන්ධයන්ගේ බෙදීම මරණය, පුළුවන් ද දකින්න? උපත දකින්න පුළුවන් කාටද? මැරෙනවා දකින්න පුළුවන් කාටද? මේ ස්කන්ධයන්ගේ, සම්මුතික ස්කන්ධයන්ගේ දේවය උපත මරණය, මේ දෙකම කෙනෙකුට දකින්න බෑ. බැරි දෙයක් බුදුහාමුදුරු දේශනා කරන්නේ නැහැ, පුළුවන් දෙයක්මයි දේශනා කරන්නේ. ඒ නිසා ওই සම්මතයෙන් මිදිලා මෙහෙම සම්මතයක් පේන තැන, ගිනි වලල්ලක් පේන තැන තිබුණ පරමාර්ථයක්, නොනිවි පවතින දෙල්ලක් ඇති තැන තිබුණ පරමාර්ථයක්, නොනිවි පෙනෙන පහන් විදුලි ආලෝක බුබුලක් තුල තිබුණ පරමාර්ථයක්. එහෙනම් මේ තුලත් පරමාර්ථයක් ඇති. ඒ පරමාර්ථයේ පිළිබඳව බුදුහාමුදුරු කළ දේශනාව කුමක්ද කියලා හොයන්න, විමසන්න ගන්න. ඒ ධර්ම ඔබට පිළිထන්න පුළුවන් තැනක් වේවි. ඉතින් ඒ සඳහා විමර්ශන නුවණ බුද්ධිය පහළ වේවා කියන ආශිර්වාදයේ සමගින් අපේ අනුශාසනාව නිර්මා කරගන්න. අද දවසේ අපි හැම දෙනා විසින්ම සිද්ධ කරගත්ත මේ උතුම් කුසලය, උතුම් පින, මේ ජීවිතයේ මේ ගෞතම බුදු සසුනේම ලෞතුරා මග අවබෝධ කරගන්නට, ඒ සඳහා මග කියා දෙන සත්පුරුෂයන් සුර ලබන්නට මේ පින මේ මොහොතේ පටන්ම හේතු වාසනා පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මත දිනක බුදු පදවියටවත් පත්වලක් සනසන ආර්ය ධම්ම මගලොට කියා දෙන ආර්ය මෛත්‍රීය නාත මිත්‍රසතාණන් වහන්සේ ඇතුළු බුද්ධ බෝධිසත්වයන් වහන්සේලාටත් අල්පේ සාක්ක මහේ සාක්ක සාසන නාමක උපකාරක පින් කැමති ඉෂ්ඨකාමී ස්ථානයේට, ගමට, පළාතට, රටට, තම තමන්ගේ ගේ දොර වට පිටිය ආදීට අධිගෘහිත සියලු දිව්‍ය රාජවරු පින්ගෙන දිවයිසුරු වැඩි දියුණු කරගනීවා. පතන බෝධියෙන් අමා නිවනින් සංසෙත්වායි සාදු කියලා දෙවියන්ට ඔබ අපහෙම දෙනානමින් නැසී මේ පරලෝකීය මව්පිය සහෝදර ගුරුවර ඥාත මිත්‍ර දූ දරු හිතවත් අසල් වැසි සියලු ඥාතීතයි සිංට විහාරගණේ අපවත්ී වදාළ සිල් සාමීන් වහන්සේලාට මේ ස්ථානය ආරම්භ කොට අපට නිවෙන්නට සැනසෙන්ට තැනක් භූමියක් සකසාලු මේ දක්වා රැක බලාගෙන ආරක්ෂා කරගෙන වැඩි දියුණු කළ මියගේ ඥාතීතයි සී දායකකාරකාදී හැමට විශේෂයෙන් අද දවසේ දායකත්වයේ දරන පියසේන අපවාරච්චි මහත්මා නමින් මිය පරලෝකීය. ඒ තම කුල පරම්පරාගත මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් ආදී යම් තාක් ඥාති හිතයි සීන් වේ නම් ඒ හැම දෙනාටත් පත්මිනි. අපවාරච්චි නොනා මහත්මිය නමින් ඒ කුල පරම්පරාගතෝ මිය පරලෝකීය. මව්පිය සහෝදර ගුරුවර ඥාති මිත්‍ර දූ දරු හිතවත් අසල්වැසි ආදී යම්තාක් දෙකුලයන් හිඥාති හිතයිසිෙන් ඉන් බලාපොරොත්තු වාසය කරයිද. ඒ හැම දෙනාටත් මේ පින් ඒ කාන්තයෙන් අත්පත්වේවා. අපේ ඥාතිවරු මේ පින්ගෙන සැපෙන් සැපතට පත්වේවා. දුකින් මිදෙත්වා ලෝතු සුවයෙන් සැනසෙත්වායි සාධූ කියලා පුුණා. අද දවසේ මේ පින්කමේ විසේ සරමුණ බලාපොරොත්තුන් අනුව අපවාරච්චි මහත්මාරන්ට නොනා මහත්මියට ඒ දියණියන් දෙපළට මුණුපුරමිණි පිරියන්ට ඒ බෑනාවරුන්ට ඒ සහෝදරයාණන්ට සහෝදරියට මේ මොහොතට සම්බන්ධ වෙන ඥාති හිතයිසීන්ට වගේම ඒ ලංකාවේ ඇතුළු නොයෙක් ප්‍රදේශවල වාසය කරන තම ඥාති හිතයිසීන්ට නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සියලු යහපත සියලු සාන්තිය සියල සහනේ සැනසිල්ල උදාපත් වේවා. සියල සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනා සඵල වේවා. ඒ වගේම දේශකයන් වහන්සේට සසු සාමීන් වහන්සේලාට මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුනුවන් ඥාන භාවයෙන් ආශිර්වාදයෙන් සියලු අපල උදුරු ගහස් දුරු වී නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය සියලු යහපත සැනසී ශ්‍රමණ ඵල උදා කරගන්නට භාග්‍ය වාසනාව සැලසේවා කියලා සාදු කියලා පොදුවේ අපි ඔබ අප හැම දෙනාට අපේ හැදු වැඩ ගුරු දෙමාපිය දූ දරු පවුල් වල හැම දෙනාට දායක කාරක ආදී උපකාරක උපස්ථායක හැම දෙනාටමත් ස්වාමීන් වහන්සේලාට දායක කාරක ආදී හැමටත් සියලු සතුන්ටත් මේ පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත අනුභවයේ තෝරුවන්ගේ අනන්ත සූවිසි ගුණ බල වහිනේ මතු බුදු වෙන බුද්ධ ප්‍රෝත්සත්යන් වහන්සේලා ඇතුළු දිව්‍ය රාජ මණ්ඩලය අනන්ත ආශිර්වාදේ මේ කරගත් පුණ්‍යානුභාවයෙන් මෙලොව වශයෙන් පවත්නා වූ නවග්‍රහදීන් එළඹෙන්නේ යයි කියන්නා වූ යම් දෝෂයක් නම් ඒ සියලු දෝෂ අනවිද බන්ධන ස්වාකට වහාදී යක්ෂ ප්‍රේත පිසාච කුම්භාවනාගාන්තරවාදීන්ගේ කර්ම විපාක ආදී වශයෙන් ලැබෙන යම් තාක් රෝග දෝෂයන් නම් ඒ සියලු රෝග දෝෂ දුරු වී හැමත නිදුක් නිරෝගී භාවයේ චර ජීවනයේ සියලු ආපත සියලු ශාන්තිය සියලු සහනේ සැනසෙල්ල ළඟා වේවා. සියලු සම්‍යක් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් බහවහ සමෘද්ධ වේවා. සසරේ සරණාතු නරක ආදී දුකට බයකට සාපිපාස ආදී දුකකට නොපැමිණ දුරුජන ඇසුරෙන් මිදී සත්පුරුෂ ඇසුරෙන් තව තවත් දහම් මගට යොමුව සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් උතුම් නිවන් සුව කල්මයවා තෙහෙම දෙනාටම ලැබේවා සැරසේවායි සාදු කියලා ප්‍රාර්ථනා. අභිවාදන සීලස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සංග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති නිනාතේ සමිජ්ජතුං.